ജനാധിപത്യമാകെയും ലഭിക്കുന്ന സന്ദേശം ഹത്തലിസ്വനി അധികാരിയോ മഹജന ആരാക്ഷക പണത്ത് ആജ്ഞാപണത്ത് ഹത്തലിസ്വനി അധികാരിയോ മഹജന ആരാക്ഷക ആജ്ഞാപണത്തെ ദുലസ്വനി വഗന്തിയൻ മാവിത്തെ പൗരു ബലത്തൽ പ്രകാരവും മഹജന സാമയ പ്രാപ്താകനിയ സന്ദാഹവണ അവശ്യതാവെ സലകില്ലിട്ട ഗണിമീൻ പലമേനി ഉപലേഖനെ നിശ്ചയകൂട ദക്കിന് സന്നദ്ധാമുദാവൽ സീലും സാമാജികാൻ ഈ ദേവിനി ഉപലേഖനെ നിശ്ചയത്തുകൊട്ട് ദക്കിന് പ്രദേശവും മഹജന സാമയ പ്രാപ്താകനിയ സന്ദാഹ കേന്ദ്രവും ബോട്ട ആജ്ഞാവാന്നി കുത്കരാത് ഏനുക്ത ആജ്ഞാപനത്തെ വിഷയക ദിഗ വഗന്തിയെ സമഗ്രീവിത്തു ദിഗ തുണ വഗന്തിയ പ്രകാരവും എബ പാർലമെന്റു വിതമീൻ ജനുന്നിൽ ലഭി ശ്രീലങ്ക ജനാധിപതി നിവേദനെ സവീര പതനമ സംസ്ഥാഗത ക്രീമേ പണക്കേറ്റും പത്ത് സലക്കാ ബലിയും പിടിച്ച് പാർലമെന്റു സ്ഥാപനയോഗ എക്കസിയ ദഹത്തുന്ന ദിഗയാട്ടത്തെ വ്യവസ്ഥാദായക സ്ഥാവര കാരക സഭാട്ടം മറ്റു പലവനും പാർലമെന്റ് മന്ത്രി വരാൻ അത്രയൊക്കെ സാമാജിക്കാൻ വശയൻ മവിശൻ നമുക്കുള്ളത് പോ ദണ്ണുണക്കം എത്തി കരു അനൂപ പെസ്കോൽ മെത്തുമ ആചാര്യ ശരത് വീരശേഖരം എത്തുമ മേജർ സുദർശൻ ദണ്ഡപീട്ടിയം എത്തുമ മായാദുണ്ണി ചിന്തക അമൽ മെത്തുമ ലളിത് വർണ്ണകുമാരം എത്തുമ രോഹണ ഭണ്ഡാരം എത്തുമ അസംഖ നവരാത്രം എത്തുമ ഉദയന കിരിന്തിപീഠം എത്തുമ ദണ്ഡനി സംഗ്രഹ സംശോധന പണക്കെട്ടും പ സലക്കാ ബലിയും പിരിച്ച് പാർലമെന്റ് സ്ഥാപനയും എക്കസി ദാഹത്തുന്ന ദിക്കയടത്തി വ്യവസ്ഥാദായക സ്ഥാപനക്കാരക സഭാട്ടും അത് പലവണ പാർലമെന്റ് മന്ത്രി വരാൻ അത്രയ്ക്ക് സാമാജിക വാശ്യൻ മാവശ്യൻ നമുക്കുള്ളത് പോ ദണ്ണുണക്കം എത്തി കരു ജീവൻ തൊണ്ടമൺ മെത്തുമ താരക ബാലസൂര്യം എത്തുമ അനുരാധ ജയറത്ത് മെത്തുമ ഡയന ഗമകിമെത്തിനി ബുദ്ധിക പതിരണം എത്തുമ മുഹമ്മദ് മുസാമിൽ മെത്തുമ മുദിത പിരശാന്തി മെത്തിനി ഗവീന്ദ്കുമാർ തുങ്കമെത്തുമ കേളനീയ ബൗദ്ധ കാന്ത പുണ്യായത്തന സമിതി സംസ്ഥാനത്ത് കരീമനവധി പണക്കെട്ടും പത്ത് സലക്കാ ബലിയും പിന്നിച്ച് പാർലമെന്റ് സ്ഥാപനയോഗി കൃഷിയ ധാതുന ദിക്കയാട്ടത്തെ വ്യവസ്ഥാദായക സ്ഥാപനക്കാരക സഭാട്ട് മറ്റു പലവണ പാർലമെന്റ് മന്ത്രി വരാൻ അത്രയൊക്കെ സാമാജിക വശയൻ മഹിശൻ നമുക്കുള്ളത് പോ ദണ്ഡുണക്കം എത്തി കരു വിതൃ വിക്രമനായകം എത്തുമ പ്രസാന്ന രണവീരം എത്തുമ കരു ഗയാന്ത കരുണാതിലകം എത്തുമ ആചാര്യ ചന്ന ജയസുമനും എത്തുമ കെ സുജിത് സഞ്ജയ് പെരേറാം എത്തുമ ഉപ്പുൽ മഹേന്ദ്ര രാജപക്ഷം എത്തുമ എം ഡബ്ല്യു ഡി സഹൻ പ്രദീപ് പിതാനം എത്തുമ മഞ്ജുല ദിസാനായകം എത്തി സമാധി സൗഖ്യ സേവാ പരിസര കൃഷികാർമ്മിക സാംസ്കൃതിക ക്രീഡാ മധ്യസ്ഥാനി സംസ്ഥാഗത ക്രീമിയ പണക്കേറ്റും പത് സലക്കാ ബലിമപ്പിനിസ് പാർലമെന്റ് സ്ഥാപനയും വികസിയ ദാഹത്തുന്ന ദക്കയാട്ടത്തെ വ്യവസ്ഥാദായക സ്ഥാപനക്കാരക സഭാട്ട് മറ്റു പലവന് പാർലമെന്റ് മന്ത്രി വരാൻ അതിലേക്ക് സാമാജിക വശൻ മവിശ്യൻ നമുക്കുള്ളത് പോ ദണ്ണുണക്കം എത്തിമി ശാന്ത ഭണ്ഡാരം എത്തുമ അനുക പെസ്കോൽ മെത്തുമ അശോക് കബീർ സിംഗം എത്തുമ എസ് എം എം മുഷാറഫ് മെത്തുമ കരുണദാസ് കൊടിതുവാക്കും എത്തുമ കിങ്സ് നെൽസൺ മെത്തുമ രോഹണ ഭണ്ഡാരം എത്തുമ നിപുണ റണവകം എത്തുമ സമാധി ഭാവന യോഗ്യ യോഗാ മധ്യസ്ഥാനി സംസ്ഥാഗത കരിമി പണക്കേറ്റും പത്ത് സലക്കാ ബലിയും പിരിച്ച് പാർലമെന്റ് സ്ഥാപനയോഗ എക്സിയ ദാഹത്തുന്ന ദക്കയാട്ടത്തെ വ്യവസ്ഥാദായക സ്ഥാപനക്കാരക സഭാവട്ട് മറ്റു പലവണ പാർലമെന്റ് മന്ത്രി വരെയാണ് അത്രയ്ക്ക് സാമാജിക വശയൻ മാവശ്യൻ നമുക്കുള്ളത് ഭാവ് ദണ്ഡുണക്കം എത്തി ഗറു വിതുർ വിക്രമനായകം എത്തുമ പ്രമിത ഭണ്ഡാരത്തിന്ന പോൺ മെത്തുമ വിജിത ബേരുകൂടം എത്തുമ അശോക് കബീർ സിംഗം എത്തുമ സഞ്ജീവ് എതിരിമാനം എത്തുമ കരുണദാസ് കൊടിത്തോക്കും എത്തുമ ഗറു കിങ്സ് നെൽസൺ മെത്തുമ ഗറു രോഹണ ഭണ്ഡാരം എത്തും പാർലമെന്റ് സ്ഥാപനയോഗ എക്കസി വിശയാത്ര വിധിവിധാന സഹം വിശ്വായ വിശയാത്ര ഫെബ്രുവരി മാസം അമ്പതിന് പാർലമെന്റ് വിഷയം സമ്മതകരുള്ള ദേവജനാ പ്രകാരം ക്രമസഹ വിധി പിലിബന്ധ കാരക സഭാവെ സേവേക്രീം സന്ധ പാർലമെന്റ് മന്ത്രി ജയശ്രീ ജയശേഖരം മഹത്താത് തീരം കാരക സഭാ വിഷയം നമുക്കുള്ളത് പോ ദണ്ണുണക്കമെത്തും പാർലമെന്റ് മന്ത്രി ഗറു ആചാര്യ മഹാചാര്യ രഞ്ജിത് ഭണ്ഡാര മഹത്താവിസിൻ വിശ്വായി വിശുത്തുനി നവംബർ വിശുവനദിന വരപ്രസാദ പ്രശ്നയാട്ടതെ പാർലമെന്റ് മതുകരുന്നത് കരുണു ആചാര്യധർമ്മ വരപ്രസാദ് കാരകസഭ യുമുക്കുറന്നതി പാർലമെന്റ് മന്ത്രി രോഹൺ ഭണ്ഡാര മഹത്താവിസിൻ വിശ്വായി വിശ്വത്തെ ഫെബ്രുവരി മാസം അമ്പതിന് വരപ്രസാദ പ്രശ്നയാട്ടത്തെ പാർലമെന്റ് മതുകരുന്നത് കരുണു ആചാര്യധർമ്മസ വരപ്രസാദ് കാരകസഭ യമുക്കുറന്നതി കരു പാർലമെന്റ് മന്ത്രി രോഹിത് അഭയഗുണോദന മഹത്താവിസിൻ വിശ്വായ വിശയാത്ര ഫെബ്രുവരി വിശയക്കണതിന് വരപ്രസാദ പ്രശ്നയാട്ടത്തെ പാർലമെന്റ് മതുകരുന്നത് കരുണു ആചാര്യ ധർമ്മസ വരപ്രസാദി ബന്ധ കാരകസഭാട്ട് എമുക്കുറന്നത് പാർലമെന്റ് മന്ത്രി ഗറു സജിത് പ്രേമദാസ് മഹത്താവിസിൻ വിശ്വായ വിശുത്തുനി നവംബർ വിശുവനദിന് വരപ്രസാദ പ്രശ്നയാട്ടത്തെ പാർലമെന്റ് മതുകുറുന്നത് കരുണു ആചാര്യ ധർമ്മസ വരപ്രസാദി ബന്ധ കാരകസഭാട്ട് എമുക്കുറന്നത് പാർലമെന്റ് പാർട്ടി കാരക സഭ രസീമ විස්සයි විසි අතර අප්‍රේල් පළවෙනි සෞන්දායන මද දින පූර්වභාග 11ට කාර්යසභා කාමර අංක දෙකෙහිදී පැවැත්වීමේ නියත බැවින් ඊට පැමිණ සහභාගි වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ටිපිලියකනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2020 සහ 2021 වර්ෂය සඳහා අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා විවෘත සහ වගකීතු රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා අපදා කල්පනා කරන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1979 අංක 1 දරන ආනයන අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන්ති සමග කිව යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 පෙබරවාරි 27 දින ඇති අංක 23.73 ඇදහිර 28 දරන විශේෂ කැසපත්වේ පල කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමින් මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධ්‍යාපන මෙතුමා.
ගරු කතානායකතුමනි, 2022 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂ සඳහා පෙරදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම්, 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නවනිම්පියම් කරුණේ කොමිසමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තා අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ තියයි යෝජනා කරමි.
ප්‍රවාහනා මහාමාර්ගම්
2021 වර්ෂය සඳහා සැලසිනේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
වර්ෂය සඳහා හානිපූර්ණ සදාවන කාර්යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශය මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යුක්තිගරුක නීතිගරුක සමාජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කර්මාන්ත හා සෞඛ්‍ය මෙතුමා.
ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
උද්දේශාසන ආගමික කටයුතු පිළිබඳ මෙතුමා.
ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා හින්දු සංස්කෘතික අරමුදලේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන ආරක්ෂක අමාත්‍යතුමා.
251 අධිකාරියකු ආගාමික හා විකාමික පරතේ 14 සහ 23 වගන්ති සමග කිවිය යුතු 52 වගන්ති යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් 2024 මාර්තු 21 දින සාදන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග මහජන ආරක්ෂක කටයුතු පිළිබඳව අමාත්‍යාංශ ප්‍රදේශ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
රු අමාත්‍ය මණ්ඩලයේ සමාජික නවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා.
2021-2022 වර්ෂය සඳහා සීමා සහිත කළු භූවිතයාන තේකත් මන්ත්‍ර ශාලාවේ සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව භාණ්ඩා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳව ආශික අධ්‍යක්ෂණ කාරක සභාවට යොමු කර තියා යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැනීම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ කාරක සභාවේ උපදේශක කාරක සභාවේ වාර්තාව MCUM අලි සබ්‍රි මහතා විසින්
පිළිගැනීම.
තාරක බාලසූරි මැතිතුමා.
ඔනරබල් ස්පීකර්,
I present the report on the Ministerial Consultative Committee on Foreign Affairs, orders made by the Minister of Foreign Affairs under Section 4 of the Diplomatic Privileges Act, Number 9 of 1996, and published in the Gazette Extraordinary, Number 2348/48 of 8 September 2023, which were referred to the committee.
Oh. Lakshman Kiriyan.
Garu විදේශ කටයුතු නියුජ්‍ය අමාත්‍යතුමා දැන් මියන්මාර් වල අපේ ශ්‍රී ලංකිකයන් 50 ගණක් දැන් මාස බං හිතන්නේ හතරකට වැඩි හැමදාම ටීවී එකේ පෙන්නනවා ඒ ආයතන දෙක වද හිංසා ගැන ඉතින් රජයේ මැදිහත් වෙන්නේ නැවනට රජයේ මැදිහත් වෙනවා වැඩි වැඩි කැමැත්තක් නැහැ වගේ ඉතින් ඇත්ත වශයෙන්ම මැදිහත් වෙලා මේ බේර ගන්න කටයුතු මියන්මාර් වල 50කට අධික ශ්‍රී ලාංකික තරුණ පිරිස රැකියාවට ගිහිල්ලා ඒ අය බලහත්කාරයෙන් රඳවාගෙන කම්පියුටර් ක්‍රයිම්ස් වලට ඒ අය සම්බන්ධ කරනවා. ඉතින් මේක නිර්මාතා ටීවී එකේ පෙන්නනවා. නමුත් උත්තරයක් නැහැ. ඉතින් මැදිහත් වෙලා පීවරක් ගන්නවා.
එමෙතුමා උත්තරයක් දෙනවා.
ගරු කතානායකතුමනි අපි ඒ පෞල් එක ඉන්න සමාජිකයන් එක්ක අපි ඒ සාකච්ඡා කරමින් යනවා. ඒ හැබැයි ගැටලුව තිබෙන්නේ දැන් මේ කට්ටිය ඉන්නේ අන්ඩික්ලෙයාඩ් ඒරියාස් වල. ඒ ත්‍රස්තවාදී පාලනය කරන කොටස් වල තමයි මේ කට්ටිය ඉන්නේ. මේක තායි බෝඩර් එකේ ඉතාලම කිට්ටුවෙන් ඉන්නේ කිලෝමීටර් 4ක් 5ක් එහා තමයි දැන් කඳුරු තිබෙන්නේ. එතකොට අපිට මේ මැදිහත් වෙන්න පුළුවන් වන්නේ මේ මියන්මාර් රාජ්‍යත් එක්ක. රාජ්‍යයෙන් මෑතකදී ඒ ඔපරේෂන් එකක් කරලා ඒ 7 දෙනෙක් දැන්ට ඒ ක්ලියර් වෙලා තිබෙනවා. නමුත් අනික් කට්ටියව මැදිහත් වෙන්න ගරු කතානායකතුමනි මේ ඒරියා මේ 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 ප්‍රදේශ අර ත්‍රස්තවාදී පාලනයෙන් ගණ්ඩ වෙනවා. අපි තවත් මාර්ගත් ඒ සාකච්ඡා කරලා යනවා කොහොමද මේ කට්ටියව පුළුවන් තරම් ඉක්මනටම ගන්නේ කියන එක. ඒ වගේම අපි ඒ දෙමව්පියන් එක්කත් ඒ නිරන්තරයෙන්ම ඒ අලුත්ම ඩිවලොප්මන්ට්ස් මොනවද තිබෙන්නේ කියලා අපි ඒ කට්ටියට ඉදිරිපත්
කරනවා. ඔව්
එක තප්පර කීපයක් දෙන්න ගරු කතානායකතුමා මේ සම්බන්ධයෙන් ඇත්තටම මේ වෙනකොට ළමයි 26 දෙනෙක් අප්‍රිකානු රටක් මුදවාගෙන ගියා ඊයේ. එතකොට දැනට අපි 8 දෙනෙක් මුදවාගත්තා කියලා කියනවා. නමුත් මේ 8 දෙනා ඇත්ත වශයෙන්ම මුදවා ගැනීමක් නෙමෙයි සිද්ධ වුණේ. අර චීනයේ බලපෑම මත කඳුරු අතෑරලා ගියපු අය 8 දෙනෙක් ඉඳලා මියන්මාර් පොලිසිය ගත් එක තමයි උනේ. ඒ නිසා රාජ්‍ය මැදිහත් වීමක් මෙතන මම නම් දන්නේ නැහැ. අපි කියන්නේ ගරු කතානායකතුමා තායිලන්තේ පැත්තෙන් මේකට ප්‍රවේශ මාර්ගයක් තියෙනවා. මොකද සැපියම් ජාල තියෙන්නේ තායිලන්තේ පැත්තෙන්. ඒ නිසා කරුණා කරලා අපට අවස්ථාවක් දෙන්න තායිලන්තේ විදේශ අමාත්‍යතුමා සමග මේ පිළිබඳව සාකච්ඡා කරන්න අඩුම ගානේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් අපි යන්න සූදානම් මේ පිළිබඳව සාකච්ඡාව කරන්න ඒ ප්‍රවේශය ඉඩ දෙන්න කියලා අපි ඉල්ලන්නේ.
එමෙතුමා
ගරු කතානායකතුමනි අපි අනිවාර්යෙන් මේ මන්ත්‍රීතුමාලට ඒ අවස්ථාව දෙන්න පුළුවන් වෙනවා. මේකේ ඉහළම මට්ටමෙන් ඒ ජනාධිපතිතුමත් ඒ මියන්මාර් රාජ්‍යයටත් ඒ වගේම තායි අගමැතිතුමා ලංකාවට ආපුවාම මේ පිළිබඳව අපි සාකච්ඡා කරා. දැන් අප්‍රිකානු රටකින් විතරක් නෙවෙයි මෑතකදී නේපාලයේ ඉන්න කට්ටියකුත් රිලීස් කරලා තිබෙනවා. ඒතකොට මේ රිලීස් කරන එක 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 විදියට වෙන්න පුළුවන්. සමහර වෙලාවට කට්ටිය රැන්සම් එකක් ගෙවලා ඉන් පස්සේ කට්ටිය රිලීස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා අපි ඒ පිළිබඳව හොයාගෙන යනවා. නමුත් මෙතනදී මේ මුදල් ප්‍රමාණයක් යම්කිසි ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා නම් ඒක එහෙම කරන්න අපිට ඒ අවස්ථාවක් නැහැ. හැබැයි අපි මාර්ග කීපයකින් විශේෂ එක පැත්තකින් ඒ පන්සල් හරහත් අපි හොයාගෙන යනවා කොහොමද පුළුවන් තරම් ඉක්මනට මේ කට්ටිය රිලීස් කරන්නේ කියලා.
හරි බොහොම ස්තුතියි මන්තුමා. නාමැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සඳහා ක්‍රමසහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව සභාපති එහි කාරක සභාවේ සභාපති පාට්ලි චම්පක රණෝක මෙත්තුම.
ගරු කතානායකතුමනි ක්‍රමසහ විධි කාරක සභාවේ දෙවැනි වාර්තාව අද දිනේ මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අපගේ ගරු මන්ත්‍රීතුමාලාට දෙපාර්ශ්වයම නියෝජනය කරන මාව නැවත වතාවක් මේ සභාපති ධුරයට පත් කිරීමත් පසුගිය සභාවාරයන් වලදී පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ජාතික අවශ්‍යතාවය මත කටයුතු කිරීමත් සම්බන්ධයෙන් ඒ වගේම අපගේ ලේකම් මණ්ඩලයට මම අතිශයින් ස්තුතිවන්ත වෙනවා. පාර්ලිමේන්තුවේ මෙතරම් විශාල වැඩකොටසක් කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔබතුමාට මතක් කරන්න ඕනේ, විවිධ සංවර්ධන ආයතන විවිධ කාරක සභාවලට යම් යම් උපදේශන සේවාවන් ලබා දුන්නා. නමුත් අපේ කාරක සභාවට මේ වෙනතෙක් එවැනි සහයක් ලබා දීලා නැති තත්ත්වය තුලත් අපට මේ විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කරලා ඉදිරිපත් කරන්න සිද්ධ වුණා කියන එක. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, මෙහිදී මම මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා රටේ ප්‍රධාන ආදායම් උපදවන ආයතන තුන සම්බන්ධයෙන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව කියන ආයතන තුන ගැන. මෙතනදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුල මේ 2023 12 31 වෙනිදා වෙන විට ආසන්නයෙන් රුපියල් බිලියන 1066ක්, රුපියල් ට්‍රිලියනයක්, කෝටි වලින් කිව්වොත් ලක්ෂයක්, කෝටි ලක්ෂයක් බදු පැහැර හැරලා තිබෙනවා. ඒ කියන්නේ බදු ගෙවන්න තියෙනවා, නමුත් ගෙවල නැහැ. මේකෙන් අවුරුදු 1-5 අතර, ඒ කියන්නේ මේ වර්තමාන අවසාන අවුරුදු 5 කාලය ඇතුලේ බිලියන 656ක් තියෙනවා එකතු කරගන්න. ඉතින් මේ පසුගිය ජනවාරි පළවෙනිදා වැඩබදු වැඩි කිරීම කළේ රුපියල් බිලියන 600ක් මේ වසරේ එකතු කර ගැනීම සඳහා. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙනවා බිලියන 1000කට අධික ප්‍රමාණයක් එකතු නොකළ බදු. ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් නැහැ. අපි වසරක් තිස්සේ මේ පිළිබඳ විවිධ ක්‍රියාමාර්ග, නීතිමය පැත්තෙන් තියෙන බාධා, තාක්ෂණික පැත්තෙන් තියෙන බාධා සහ වෙනත් බාධා පිළිබඳව දැනුම් දුන්නත් අපට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුදල් අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳව සාධනීය පිළිතුරක් ලැබිලා නැහැ. ඒ නිසා අවශ්‍ය නීති ප්‍රතිපාදන ගනිමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙන බලතල පාවිච්චි කරලා මේ හිඟබදු අය කර ගැනීමට වහාම කටයුතු කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, රුපියල් බිලියනයට වැඩි, එනම් කෝටි 100ට වැඩි බදු පැහැර හැරපු ප්‍රමාණය 90 දෙනි. ඒ වගේම රුපියල් මිලියන 1500යි අතරේ, කෝටි 5100යි අතරේ තව 88 දෙනි. ඒ වගේම මිලියන 500යි 300යි අතරේ 104 දෙනි. මිලියන 300යි 100යි අතරේ 457 දෙනි. මිලියන 100යි 50යි අතරේ 632 දෙනි. මිලියන 50යි ඉඳන් 10 දක්වා 3108ක්. ඒ කියන්නේ කෝටියට වැඩියෙන් බදු පොලු තියලා තියෙන ප්‍රමාණය 4479යි. ඒතර මේ 4479 හඹා ගිහිල්ලා මේ මිල මේ තියෙන බදු අය කරගන්න ක්‍රියා කරන්න නැතුව 120,000ක් ජනතාවට පිටිකිරි වලට, සීනි වලට, එහෙම නැත්නම් ඩීසල් වලට, පෙට්‍රල් වලට වැඩබදු එකතු කිරීම කොච්චර යුක්තිසහගතද කියන එක දැන් අපි කල්පනා කළ යුතු වෙනවා. ඒ වගේම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉලක්කයක් ලබා දුන්නා ජනාධිපතිතුමා 2022 අයවැයෙන් අවසර 18ට වැඩි සියලු දෙනාටම TIN නම්බරයක්, බදු ලිපි ගොනුවක් ව්‍යුත්පත් කරන්න කියලා. ගරු කතානායකතුමනි, මුළු 2023 වර්ෂයේම ඒ අයට පුළුවන් වෙලා තියෙන්නේ බදු ලිපි ගොනු 500,000කට අඩු ප්‍රමාණයක් පමණයි ව්‍යුත්පත් කරන්න. ඒ අනුව 160,000ක් ඉන්නවා අවුරුදු 18ට වැඩි. ඒ 160,000 බදු ලිපි ගොනු ව්‍යුත්පත් කරන්න අඩු ගානේ මේ වේගෙන් ගියොත් ඔබතුමා දන්නා අවුරුදු 32ක් යනවා. ඒ නිසා මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ බදු ලිපි ගොනු විවෘත කිරීම, TIN නම්බර ලබා ගැනීම, රැමිස් සේවාව පිළිබඳව විශේෂ වැඩසටහනක් කළ යුතුයි කියලා අපි යෝජනා කළා. ඒක කොහොමද කරන්න කියන එක පිළිබඳව අපි අදහස් දක්වලා තියෙනවා. ඒ වගේම මෙතෙන්දි මම විශේෂයෙන්ම මේ රටේ වෘත්තීය වේදීන්ට විශාල ප්‍රශ්නයක් ඇති වෙච්ච මේ පුද්ගල අත්තික ආරම්භද්ද, එහෙම නැත්නම් ඇපිට් ටැක්ස් එක බලාපොරොත්තුනේ බිලියන 100,144ක් හම්බ වෙලා තියෙනවා. රඳවා ගැනීමේ බද්ද, විත්හෝල්ඩින් බද්ද බලාපොරොත්තුනේ බිලියන 90,154ක් හම්බ වෙලා තියෙනවා. හැබැයි පුජ්‍යල ආදායම් බද්ද, පුජ්‍යල ආදායම් බද්ද 115ක් හම්බ වෙච්ච එක බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය ලැබිලා තියෙන්නේ 48යි. මේ අනුව වෘත්තීය වේදීන් 245,000ක් තරහ කරගෙන ඒ බදු ප්‍රමාණයක් එකතු කළා. වැඩිපුර බදු ප්‍රමාණයක් බිලියන 44ක. නමුත් ඒ අතරේදී තවත් බිලියන 70ක් පමණ අහිමි කරගෙන තියෙනවා පුජ්‍යල ආදායම් බදු අහිමි වීම තුල. ඉතින් මේ වගේ මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂයෙන්ම කටයුතු කර යුතු වෙනවා. මොකද මේ රටේ ඇති වෙලා තියෙන මේ විශේෂ තත්ත්වයත් එක්ක. ඒ වගේම ශ්‍රී ලංකා රේගුව ගත් කල, ශ්‍රී ලංකා රේගුව පසුගිය කාලය තුල ඒගොල්ලන්ගෙත් තියෙනවා බදු පැහැර හැරීම්, එකෙන් විශේෂයෙන්ම තියෙන රාජ්‍යාංශයේ රුපියල් බිලියන 58.6ක් රේගුවට ගෙවිය යුතු බදු ගෙවලා නැහැ. බදු අහිමි කරගෙන තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍යාංශයේ කරගෙන තියෙනවා. ඒ වගේම අපි පෙන්වලා දීලා තියෙනවා වර්ෂයකට ආසන්නයෙන් 2009 ඉඳන් 19 දක්වා පැහැදිලි දත්ත තියෙනවා. ආසන්නයෙන් ඩොලර් බිලියන 4ක් මේ වැරදි ඉන්වොයිස් කරන, එහෙම නැත්නම් මිස් ඉන්වොයිසින් නිසා රටට අහිමි වෙනවා. මේ කාලය ඇතුළත ලංකාවේ අපි ගත්තොත් ගෙවුම් ශේෂය අපි ගත්තොත් ඒක තියෙන්නේ 2.5ක 3ක 4 ගන්න. එහෙමනම් රේගුව විධිමත් කරාන ඉන්වොයිසින් ක්‍රමවේදය නිවැරදිව තැනුවා නම් අනික් රටවල් වල වගේ අපේ රටේ විදේශ විනිමය හිඟයක් ඇති වෙන්නේ නැහැ. මේ අපනයන ආනයන වලදී මිස් ඉන්වොයිස් කරණයෙන් ඩොලර් බිලියන 4ක් හෝ ඊට වැඩි ගාණක් වාර්ෂිකව අපට අහිමි වෙන බව මේකෙන් අපි හොයාගෙන තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, අද දිනේ මේ විශාල වශයෙන් අපේ අර්බුදයට ලක් වෙලා තියෙන දෙයක් තමයි අපේ බඩු මිල. මේ බඩු මිල ගත් කල අපි මේ පිටබඳව රටට ගෙන්නන ලද අපනයන ආනයන විදියට ගෙන්නන ලද බදු පිළිබඳ දත්ත මම මේ පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනවා භාණ්ඩ කීපයක. පළමුවෙම ගත්තොත් බීලූණු ගෙන්නලා තියෙන්නේ ගරු කතානායකතුමනි 2023 වර්ෂයේදී සියලුම ආනයන වියදම් සහ බදුත් එක්ක රුපියල් 92කට වරායට ගෙනාපු බීලූණු ඔරුගඩවත්තේදී විකුණලා තියෙන්නේ 365ට. ඊළඟට මීපට යනකොට ඒක රුපියල් 500යි, සිල්ලර කඩේදී 700යි. මේ විදියට ගත්කල අපිට පේනවා මේ රටේ කොතරම් අයුතු ලාභයක් මේ බීලූණු වලින් උපදවලා තියෙනවද කියලා. අර්ථපල් කිලෝවක් ගෙනල්ලා තියෙන්නේ මේ විදියටම රුපියල් 110ට, විකුණලා තියෙන්නේ 233ට. වියලි හාල් මැස්සන් ගෙනල්ලා තියෙන්නේ රුපියල් 496ට, විකුණලා තියෙන්නේ 1307ට. ඒ වගේම උඹලකඩ ගෙනල්ලා තියෙන්නේ රුපියල් 841ට, විකුණලා තියෙන්නේ 3160ට. ගරු කතානායකතුමනි, මේ විදියට මේ භාණ්ඩ විස්තරයක් තියෙනවා. අපි ගත්තොත් ගිය අවුරුද්ද විතරක් බීලූණු අපනයනේ ආනයනය කරපු අය, ඒ ව්‍යාපාරිකයෝ කීප දෙනා කෝටි 8000ක් සෑම පුරවැසියෙක්ගෙම රුපියල් 4000ක් බීලූණු වලින් විතරක් අයථා ලාභයක් උපදලා තියෙනවා. අර්ථපල් වලින් බිලියන 15ක්, ඒ කියන්නේ කෝටි 1500ක් හොයලා තියෙනවා. වියලි හාල් මැස්සන්ගෙන් කෝටි 1800ක් හොයලා තියෙනවා ලාභ. මේගොල්ලෝ බදු ගෙව්වද? එහෙම නැත්නම් මේ ධනෙ කොහෙටද ගියේ කියන එක ගැන මේ ගරු පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න. ඒ නිසා අපි පාරිභෝගික අධිකාරියට මම මේ ගරු පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා. හෙට අපි කැඳවනවා මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියයි අනික් සියලුම අදාළ ආයතන ඔබතුමාලා සියලු දෙනාටම අපේ කාරක සභාව විවෘතයි. ඒකට එන්න ඇවිල්ලා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ කරන මංකොල්ලය, මේ බඩු භාණ්ඩ වලට මේ කරන මංකොල්ලය, කිරිපිටි සීනි පාම් පිටි මේ හැම ක්ෂේත්‍රෙම කරන මංකොල්ලය වැළැක්වීමට අපි ඒකාබද්ධව කටයුතු කළ යුතු වෙනවා. ඊළඟට ගරු කතානායකතුමනි, සුරාබදු දෙපාර්තමේන්තුව ආසන්නෙන් ගිය අවුරුද්දේ AI විසින් බදු ගෙවලා නැතුව බදු හිඟය, ඔවුන්ගේ ආයතන කීපයක් සම්බන්ධයෙන් තියෙන බදු හිඟය රුපියල් කෝටි 700ක් වෙනවා. මේකෙන් 70%ක්ම සමාගම් දෙකක් සතුව තියෙන්නේ. අපි පහුගිය අගෝස්තු 10 වෙනිදා ගිය අවුරුද්දේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉස්සරහා මේ සුරාබදු ස්ටිකරය, මේ මත්පැන් බෝතල් වල අලවන ස්ටිකරය ව්‍යාජ ස්ටිකරයක් කියලා මේ පාර්ලිමේන්තුවේදී ඔප්පු වුණා. ඊට පස්සේ මේ පිළිබඳව වැටලීම් කරන්න කිව්වා. මේ සුරාබදු ස්ටිකරය හරිද වැරදිද, මේක කොහෙද කරේ කියන එක පිළිබඳ අපරාධ පරීක්ෂණ වාර්තාවක් දෙන්න කියලා රහස් පොලිසියට දැනුම් දුන්නා අගෝස්තු 20. අද මේ වෙනකම් ඒ පිළිබඳ කිසිම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මේ පිළිබඳව අත්අඩංගුවට ගත්ත මත්පැන් බෝතල් වලින් 99%ක්ම ව්‍යාජේව කරු කතානායකතුමනි. ඒ විතරක් නෙමෙයි, මේ වැටලීම් කරනවත් එක්කම අරක්කු බෝතල් මිලියනයකට අධික ප්‍රමාණයක් වෙළඳ පොලෙන් ඉවත් කළා. මේ නිසා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ විතරක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියනයකින් කෝටි 100කින් වැඩි වුණා. ඒ වගේම පසුගිය වසරේදී අත්අඩංගුවට ගත්ත වසර දවසකට බෝතල් 8000ක් ගහන්න පුළුවන් හොරස් කාගාරයක් ගොම්පේ ප්‍රදේශයේ. අද වෙනකම් ඒ සම්බන්ධයෙන් එහි අයිතිකාරුවන්ට එරෙහිව ගැටිතු කළේ නැහැ. නමුත් අධිකරණ අමුතුමනි, අහිංසක මිනිස්සු 18 දෙනෙක් වැඩ කරපු, අද වෙනකම් රිමාන්ඩ් බන්දනාගාරයේ ඉන්නවා. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි කටයුතු කළ යුතුයි. වැදගත්ම දේ, මේ මත්පැන් බලපත්‍ර අපි අහෝසි කරන්න නියෝගයක් දුන්නා බදු ගෙවපු නැති අයගේ. ඒ අනුව සුරාබදු කොමසාරිස්වරයා ක්‍රියා කළා. ඊට පස්සේ බදු ගෙවීම ආරම්භ වුණා. නමුත් දැන් නැවතත් බදු ගෙවන්නේ නැතුව නැවතත් එම නිෂ්පාදකයින්ට ඒ අදාළ බලපත්‍රය ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ රටේ සුරාබදු වලින් බදු එකතු කරගන්නේ නැතුව අපි මේ කරගෙන යන්නේ සාමාන්‍ය ජනයාගේ පාම්පිටි කිරිපිටි සහ පෙට්‍රල් ඩීසල් වලින් බදු එකතු කිරීම නම් ඒක විශාල අපරාධයක් බව කියන්න ඕනේ. ඒ වගේම මේ රටේ බදු පිළිබඳව කතා කළොත් මේ අපගේ දේශාදන් දෙපාර්තමේන්තුවට අනුවම රටේ බදු ගෙවන අය රුපියල් ලක්ෂයකට වැඩි නම් මාසික ආදායම බදු ගෙවිය යුතුයි. නමුත් බදු පයිල් තියෙන්නේ ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක්. නමුත් මේ රටේ අපි විධිමත් විධික්‍රමයක් අනුගමනය කළා නම් ඒ දේශාදන් දෙපාර්තමේන්තුවේම දත්ත අනුව තවත් ලක්ෂ 10ක් ඉන්නවා එළියේ මාසයකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායම තියෙන. ඒතර කොහොමද මේගොල්ලෝ මේ මේකට අපි ලඟා කරගන්නේ? ඒ සඳහා අපි යෝජනා කරලා තියෙනවා ඉලෙක්ට්‍රොනික වේදිකාවක් ලංකාවේ ඉලෙක්ට්‍රොනික වේදිකාව මත ලංකාවේ සියලුම ගණදෙනු කරන්න කියලා. ඉන්දියාව 2014 ඉඳන් මේ කටයුත්ත කළා. ඉන්දියාවේ රජයේ ආදායම 3 ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා මේ ඉන්දියාවේ මේ අර UPI කියන යුනිෆයිඩ් පේමන්ට් ඉන්ටර්ෆේස් එක කියලා කිව්වේ. හැබැයි අපි යෝජනා කරන්නේ ලංකාවේ එක හරහා සියලු ගණදෙනු කරන්න. දොස්තර මහත්තයා හම්බුනාම ඒකෙන් ගණදෙනු කරන්න. නීතිඥ මහත්තයාට ගෙවීම ඒකෙන් කරන්න. ව්‍යාපාරිකව තමන්ගේ සිල්ලර තොග වෙලඳාම ඒකෙන් කරන්න. QR කෝඩ් එකෙන් තෙල් ගහන්න. QR කෝඩ් එකෙන් විදුලි බිල ගෙවන්න. ඒ අනුව අපි සියලු දෙනාටම මම බොහොම වගකීමෙන් කියනවා ලංකාවේ ආදායම ආණ්ඩුවේ ආදායම කිසිම බදු වැඩි කිරීමකින් තොරව දෙගුණයක් කරන්න පුළුවන්. දැනට බදු දැලෙන් එළියේ ඉන්න මේ දසලක්ෂයක පිරිස ඇතුළට ගැනීම සඳහා මේ ප්ලැට්ෆෝම් එක මේ ඉලෙක්ට්‍රොනික ප්ලැට්ෆෝම් එක ක්‍රියාත්මක කිරීමේ පියවර අපි සියල්ල යෝජනා කරලා තියෙනවා. ඒක කරන්න බැංකුවල මැදිහත් වීම ඕනේ. ඒක කරන්න මහ බැංකුව මැදිහත් වෙන්න ඕනේ. ඒ කටයුතු ඉතා කෙටි කලකින් කරන්න පුළුවන්. අද ලෝකේ අපිට වඩා ආදායමෙන් අඩු බංගලි දේශයට පුළුවන් නම් ඩිජිටල් බැංකු 10ක් හදන්න, ඉන්දියාවට පුළුවන් නම් මේ ඩිජිටල් පේමන්ට් සිස්ටම් එක ඉතාම දුෂ්කර ගම්මාන වලට ගෙනියන්න, මේ රටේ මේක පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක් සහ අත්‍යවශ්‍යම කළ යුතු දෙයක්. මේ ආකාරයට විශාල යෝජනා ක්‍රමයේ ගණනාවක් අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අර අස්වැසුම වැඩපිළිවෙල ගැන අපි විශේෂ අවධානයක් යොමු කළා. ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම අර ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක්, එක්කෝ සමෘද්ධි නියාමක, එක්කෝ ග්‍රාම සේවක වැනි කෙනෙක් යොදව ගන්න ඕනේ. මොකද අස්වැසුමේ බැංකුවට සල්ලි යනවා ගරු කතානායකතුමනි, ඒ මුදල් වලින් මත්පැන් බොනවද, එහෙම නැත්නම් සිගරට් පානය කරනවද, එහෙම නැත්නම් කොහොමද වියදම් කරන්නේ කියන එක ගැන කිසිම වගවීමක් හෙවීමක් වෙන්නේ නැහැ. දැන් ඉන්දියාවේ තියෙන ආධාර කාඩ් පත, ඒක මේ හැමෝටම වියදම් කරන්න බෑ. ඒක හරියටම ගෘහමූලික හැටියට කාන්තාවට, ගෙදර අම්මට ලැබෙන්නේ. ඇය තමයි ඒකෙන් වියදම් කරන්නේ. ඇය තමයි ඒක යොදවාගන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට, දරුවන්ගේ ආහාර වේලට, දරුවන්ගේ කිරිපිටි වලට. එවැනි ක්‍රමයක් සහිත ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් ලබා දෙනවා නම් මේ ප්‍රසිද්ධ වෙනවා. මේක අහන්න පුළුවන් මේ දුප්පත් අය මේක කරනවාද කියලා. ඇත්ත වශයෙන්ම 115,000 අන්ත දුගින් පවුල් ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන බැංකු ගිණුමක් හදලා මාස 3ක් ඇතුළත මේ අස්වැසුමට ලියාපදිංචි වුණා. එමනම් මේක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් මේ රට ඇතුලේ. අපේ ගරු මුදල් අමාත්‍යතුමාටත් අපි යෝජනා කරනවා, කරුණාකරලා අපි ලබා දුන්න ග්‍රාම සේවකවරුන්ගේ සමුද්‍ර නියාමකයන්ගේ ශක්තිය, ඒ ශක්තිය අරගෙන මේක විධිමත්ව කටයුතු කළේ නැත්නම් මේක ධනේ අපට යාමක් හැටියට අපි සලකනවා. ඒ නිසා ඉතාම වැදගත් මේ වාර්තාව පිළිබඳව ලබා දුන් සහයෝගය පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාපදු දෙපාර්තමේන්තුවේ මේ සිදුවෙන ක්‍රියාදාමයේ විධිමත්කරණයට අප මැදිහත් විය යුතුයි. ඒ මැදිහත් වීම සඳහා මේ ගරු පාර්ලිමේන්තුවේ විසින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක වීම සහතික කරන්න අදාළ ආයතන, අදාළ අමාත්‍යාංශය, විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය, ඒ වගේම අදාළ ආයතන ප්‍රධානීන් ඒ පිළිබඳ බැඳී සිටින බවට කටයුතු යොදන මෙන් ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා.
අනේ අද දවසේ චම්පිකරණෝගමැතිතුමා ක්‍රමසහවිදී කාර්ක සභාවේ වාර්තාව සභාගත කරා. ඉතාමත් වැදගත් කාරණා ප්‍රමාණයක් ඒක තුළ අන්තර්ගතයි. එවන් ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ විවාද ගණනාවකදී අපිත් ආණ්ඩු පක්ෂයේ මහින්දානන්ද අලුත්ගමගේ අමැතිතුමා ඇතුළු කණ්ඩායම් මේ කාරණා වරින් වර කතා කරා. හැබැයි මේ කාරණා හැන්සාඩ් එකට යනවා, මාධ්‍යයට යනවා, එතනින් එහා කිසි ක්‍රියාමාර්ගයක් මේ ඉතිහාසය ගන්නේ නැහැ. මේ කාරණාම අඩු වැඩි වශයෙන් කෝපයකෙත් අර ජෝක්යක් වෙලා තියෙන කෝපකමිටුවේ ඉතිහාසෙත් වරින් වර කතා කරලා තියෙනවා. හැබැයි කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නිසා ඔබතුමාට යෝජනා කරනවා මේ ඉතාමත් තීරණාත්මක කාරණාවක්, මේ රටේ ප්‍රස්තුතයක් වෙච්ච ප්‍රධාන ප්‍රශ්නයට උත්තරයක් තියෙන කාරණාවක්, මේ සම්බන්ධව විශේෂ තේරීම් කාරක සභාවක් වහාම පත් කරලා මේ ගන්න යෝජනා තමිරණෝග මහත්මයා ක්‍රමසාවිධි කාර්ය සභාවේ කෝපයෙන් මේ ආයතනයෙන් ගත්ත ක්‍රියාත්මක කරන නිර්දේශ කරපු යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රියාවලියක් වහවහ අවශ්‍යයි. ඒ ක්‍රියාවලිය නොවන තාක් කල් මේවා හුදු වාතා වාතයට එකතු වෙන වචන ප්‍රමාණයක් විතරයි. එසේ ඔබතුමාගේ බලය පාවිච්චි කරලා විශේෂ තේරීම් කාර්ය සභාව පත් කරලා මේ යෝජනාව සහ අනිකුත් යෝජනා කතා කරලා මේ රටේ මිනිසුන්ට අහිංසක මිනිසුන්ට මේ සහගහන බදු එකතු කරන්න නැතුව මේ බදු එකතු කරගෙන මේ ක්‍රියාවලිය රාජ්‍ය ආදායම් වැඩි කරගන්නත්
මැදිහත්වෙන් ඉල්ලා සිටිනවා. සභානායකතුමා වාර්තා මුද්‍රණය කරන්න කියලා යෝජනා කරන්න
වාර්තා ඉවර කළා ඉමු උපක්ෂණයකට ගරු කතානායකතුමී කී වාර්තා මුද්‍රණය කෘතේ යෝජනා කරමි.
ප්‍රමුඛති මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තා හර්ෂණ සිල්න ඔබතුමාට වෙලාවක් තියෙනුනේ 27:02 වෙලාව ගන්න පුළුවන් නේ.
ගරු කතානායකතුමා රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේදී යොමු කරන ලද 69 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග සහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. මූලික කටයුතු දෙකක් තියෙනවා ඒක ගැන කියන්න කැමැති. මේ පළවෙනි එකේ මේ ආනයන අපනයන එකේ මේ තියෙන්නේ මේ ලේබර් ඩිපාර්ට්මන්ට් එකෙන් දීලා තිබ්බ පිටරට වැඩ කරනකොට මේ ඉලෙක්ට්‍රික් වාහන ගේන්න ඒකේ ඒ කාලය දීර්ඝකරණ එකක් සම්බන්ධයෙන් තමයි මේ ගැසට් එක තියෙන්නේ. ඒක අපි සම්මත කරා. හැබැයි එතනදී අපිට අනාවරණය වුණා බොහෝ කාරණා. ඒ තමයි මේ දූෂිත ක්‍රියාවලි බොහොමයක් සිද්ධ වෙලා තියෙනවා කියලා මේ වාහන ආනයනය කරනකොට. උදාහරණයක් හැටියට වාහන 154ක රේගු විමර්ශනයකින් අනතුරුව 9ක් පමණක් නිෂ්කාශනය කර ඇති අතර වාහන ආනයන උල්ලංඝනය කිරීම කර ඇති බව කාර්ක සභාවේ පැහැදිලි විය. එතකොට දැන් මෙතන ලොකු ගැටලුවක් මතුණා. ඒ කියන්නේ මේ ඒජන්ට් හරහා ගේන්නේ නැතුව ෆැසිලිටේටර් කෙනෙක් හරහා ගේනවා කියලා. එතකොට මේ වාහන ෆැසිලිටේටර් අපි හිතමු BMW එකක් නම් ඒක ජර්මනියෙන් අරගෙන ඒක ඉංගලන්තයට ගෙනහිල්ලා ඩී රෙජිස්ටර් කරලා ඉංගලන්තේ නැවතත් රෙජිස්ටර් කරලා මෙහෙට ගේනවා. එතකොට මේකේ වැලියු එක අඩු වෙනවා. එතකොට මේ ෆැසිලිටේටර්ස්ලා හරහා මේක කරන්න කියලා එතෙන්දී අපිට මේ කාරණා ඔප්පු වුණා. එතෙන්දී රේගුවෙන් කිව්වේ දැන් පාර්ලිමේන්තුමත් කිව්වේ රේගුවෙන් කිව්වේ ඒ කට්ටියට මේක මේ ලොකු පාඩුවක් තියෙනවා. නමුත් ඒක ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ. නීතියේ මේ නීතිය වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් අපි අහුවා ඕගොල්ලෝ මේක දැනන් හිටියේ නැද්ද මෙච්චර කල්? හරි, එතකොට ඒගොල්ලෝ කිව්වා දැනන් හිටියා, හැබැයි මොකක් කරේ නැහැ කියලා. අපි ඒ කට්ටියට මාස දෙකක් දුන්නා මේ නීතිය වෙනස් කරන්න. හැබැයි මේක මේ මේක තොරතුරු ආරංචි වෙලා අපිට බොහෝ කට්ටිය අපිව දැනුවත් කරලා අපිට ලිපියවල තියෙනවා අපිව මුලා කරා කියලා මේ කමිටුවේදී. ඉතින් එහෙම අපිව මුලා කරලා තියෙනවා කියලා අපිට ඔප්පු වුණොත් එහෙම විශාල මේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳව ගැටලුවක් එනවා ගරු කතානායකතුමනි. ඉතින් අපි මේ දීර්ඝ කිරීම අනුමත කරාට අපි බලාපොරොත්තු වෙනවා උව නැවතත් කැඳවලා. මොකද ගරු කතානායකතුමනි, කාරක සභාවකට ඇවිල්ලා අපිට අසත්‍ය තොරතුරු වාර්තා කරන්න කිසි නිලධාරීන්ට හැකියාවක් නැහැ. හරි, ඉතින් මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න එහෙම වෙලා තියෙනවා නම් අපිට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා සියලු නිලධාරීන් සම්බන්ධයෙන් කියලා. මයික් එක ගන්න පාර්ලිව.
අපගේ මේ වාර්තාවේ පිට 30-31 මේ විදේශ ප්‍රේෂණ මගින් ගෙන්වන ලද විදුලි වාහන පිළිබඳව වාර්තාවක් තියෙනවා. මොකද ඒ පිළිබඳ ප්‍රශ්නය පැන නැගලා කටයුතු කළා. ඒ අවස්ථාවේ අපිට මුදල් අමාත්‍යාංශයේ කිව්වේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 16 ඉඳන් ඒ වැඩපිළිවෙල අත්හිටෙව්වයි කියලා. දැන් ඒක නැවත දීර්ඝ කරන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී අපි මේක අපේ පරිචයට පිටින් තියෙන දෙයක් නිසා අපි මේක විගණකාධිපතිතුමාට යොමු කළා. විගණකාධිපතිතුමාගෙන් යම්කිසි මේ පිළිබඳ විමර්ශනයක් කරලා ලබා දෙන්න කියලා. ඒ විමර්ශනය කරනකම් මේ පිළිබඳ ක්‍රියාත්මක වෙන්න එපා කියලා අපි මුදල් අමාත්‍යාංශයට පැහැදිලි විධිවිධානයක් ලබා දීලා තිබුණා. ඉතින් මේ මෙතෙන්දී පැහැදිලිවම කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙන මාර්ගෝපදේශය හා ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා අනුගමනය කරලා තියෙන මාර්ගෝපදේශය අතර පරස්පරයක් තිබුණා. ඒ වගේම රටේ පොදු නීතිය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තුන ඒක මේ පිට 30 31 පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මුදල් අමාත්‍යාංශය අපට ලබා දුන් පොරොන්දුවට පටහැනිව විගණකාධිපතිවරයාගේ ඒ වාර්තාව ලැබුණා නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒක වාර්තාව ලබා ගන්න කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් අපි ඉල්ලන එක මේ පාර්ලිමේන්තුව දැනගත යුතුයි. ඉන් පසුව ක්‍රියාත්මක වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා මුදල් අමාත්‍යාංශයට විගණකාධිපති වාර්තාවෙන් පැන නැගෙන ඒ ප්‍රශ්නත් එක්ක හොයලා බලන්න.
හර්ෂ
මම ඉවර නැහැ, මගදී නැවතුණා. මම යෝජනා කරනවා මෙහෙම දෙයක් කරු කතා නැගතුමා. අපි ජීවත් වෙන ඉලෙක්ට්‍රොනික ලෝකෙකනේ අද. දැන් වෙලා තියෙන්නේ අපි සයිලෝස් වල ඉන්නේ. දැන් පාර්ලිමේන්තු ඇමතු මන්ත්‍රීතුමාගේ කමිටුව වෙන දේවල්, එහෙමත් නැත්නම් රෝහිත ඇමතු මන්ත්‍රීතුමාගේ වෙන දේවල්, ලසන්ත ඇමතුමාගේ වෙන දේවල්, අපේ කමිටුව වෙන දේවල්, ඒව වෙන වෙනම තියෙන්නේ. දැන් මෙතනදී අපි දැනගත්ත දෙයක් තමයි අපේ කාර්ක සභාවට මේක ගෙනාවට ඊට කලින් මේ සම්බන්ධයෙන් යම්කිසි නිර්දේශයක් ඔවුන් දීලා තියෙනවා. අපිට බැරිද මේක ජාලගත කරන්න? අපි යම් යම් අපි මෙතන පනතක් ගේනකොට ඒ පනත සම්බන්ධයෙන් එක්ක සංශෝධනය සම්බන්ධයෙන් යම්කිසි කාර්ක සභාවක යමක් නිර්දේශ කරලා තියෙනවා නම් ඒක කොහොමද අනික් කට්ටිය දැනගන්නේ? අද 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 ලෝකේ මේක කරන්න හරිම සිම්පල්. ඒ අපිට මේක සොෆ්ට්වෙයා හදන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනිකලි අපිට දැනගන්න පුළුවන් මෙතන මේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒක කරන්න පුළුවන්ද? ඉතින් මම යෝජනා කරනවා මේ සෙක්‍රටරි ජෙනරල් තුමියට, මම යෝජනා කරනවා කතා නැති සෙක්‍රටරි ජෙනරල් මේ පිළිබඳව හොයලා බලලා කොහොමද මේක මේ වන්ස් ඇන් ෆෝර් ඕල් මේක ඉන්ටග්‍රේට් කරන්නේ කොහොමද? නැත්තම් මේ වගේ දේවල් ඉදිරියටත් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. දෙවැනි කාරණාව තමයි ගරු කතානායකතුමනි මේ බැංකු සම්බන්ධයෙන්, මේ බැංකුවල සංශෝධන පනත් කෙතුම් පත, ඒකේ තියෙන බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳ ඒක අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේක එක කාරණාවක් මෙතනදී මතු වුණා. ඒ කියන්නේ දේශීය බැංකුවලට අක්වරල, ඒ කියන්නේ ඔෆ්ෂෝ ගනුදෙනු කරන්න පුළුවන් කියලා. එතකොට ඒ නීතියෙන් ඒක ලබා දීලා තියෙනවා. හැබැයි අපි දන්නවා සමහර බැංකු මේ වරාය නගරේ පෝට් සිටි එකේ රෙජිස්ටර් වෙනවා. පෝට් සිටි එකේ රෙජිස්ටර් වෙලා ඒ කාර්යභාරයම පෝට් සිටි එකේ කරනවා. එතකොට එකම දේ නම් පෝට් සිටි එකෙත් කරන්නේ රටට ලැබිය යුතු බදු මුදල් ලැබෙන්නේ නැහැ. අපි මේකට කියනවා කැනිබලයිසින් කියලා. හරි, මේ සම්බන්ධයෙන් කොච්චර දුරට කොළඹ නගරය තුල ලංකාවේ අනිත් ප්‍රදේශවල තියෙන අක්වැරල ගනුදෙනු පෝට් සිටි එකට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවද කියන එක පිළිබඳව මම හිතන්නේ අපි පාර්ලිමේන්තුව හැටියට හොයලා බලන්න. මොකද අපි අද බදු ගැන කතා කරනකොට මෙතන බදු ගෙවනවා නම් පෝට් සිටි එකේ බදු ගෙවන්නේ නැත්තම් ඇයි එහෙමනම් අපි මේ බදු ගෙවන තැන ඉඳලා කරන්නේ? පෝට් සිටි එකට ගිහිල්ලා ඔක්කොම කරන්න පුළුවන්. අක්වැරල ගනුදෙනු ගැන මම මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් අපි වාර්තාවක් ඇඳවලා තියෙනවා. කාලය ලබා දුන්නාට බොහොම ස්තුතියි.
මහජන පෙත්සම් පිළිගැනීම. ඔව් ඉරක් පිළිවන්තුම කික්මන්ට කතා
කරගත් කාරණයක් ගරු අතනකටමයි. දැන් මේ වාහන ගෙන්වීමේදී රටට විදේශ විනිමය ගේන අයට වාහන ගෙන්න දෙන්න ඕන. හැබැයි මේ ෆැසිලිටේටර්ස්ලා පත් කළා ඒ අය කරන්නේ වාහන ගෙන්නන්න පර්මිට් ලිමිට් එකට වඩා වැඩි වටිනාකමක් තියෙන වාහන ලියාපදිංචියක් පමණක් කරලා ඩී රෙජිස්ට්‍රේෂන් කරලා සීරෝ මයිලේජ් වාහනේ ලංකාවට ගේනවා. එතකොට
ගරු මන්ත්‍රීතුමා ඒක තමයි
විශාල මුදලක්
මේතුමා මතු කරේ.
රටේ භාණ්ඩාගාරයේ
කතා කරන්න දෙයක් නැහැ. බොහොම ස්තුතියි.
විශාල මුදලක් රටට නැති වෙන්නේ මේක නවදාන යොමු කරන්න.
මහජන පෙත්සම් පිළිගැනීම ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
ගරු කතානායකතුමනි, හිඳගල හල්ඔය අංක 324 25 දරණ ස්ථානයේ පදිංචි WGN සරෝජිනී සේරසිංහ මහත්මියගේ ලැබුණු ප්‍රතිඵල පිළිගන්නවා.
ගෑන්ත කරුණාතිලක මැතිතුමා.
ගරු කතානායකතුමනි, මාපලගම මධ්‍යම අලුත්තිහල දෙහැන්නේගේ වත්ත යන ලිපිනෙහි පදිංචි ආර්යදාස ගොඩකම මහතාගෙන් ලැබුණු ප්‍රතිසමක් සහ නුගේගොඩ රේමන් පාර අංක 112 ඒ දරණ ස්ථානයේ පදිංචි KM ලක්ෂ්මන් මහතාගෙන් ලැබුණු ප්‍රතිසමක් පිළිගන්වමි.
දයසිරි ජයසේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, හෙට්ටිපොළ රත්මලේ පිහිමියේ මැද පිහිඹි යන ලිපිනේ පදිංචි WA ජයසේන මහතාගෙන් ලැබුණු ප්‍රතිසමක් පිළිගන්වමි.
හර්ෂන් රාජකරුණා මැතිතුමා.
ගරු කතානායකතුමනි,
මල්වාන කල්කුන්දියාව අංක 76 දරණ ස්ථානයේ පදිංචි එස් ඒ කුමාරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
හේෂා විතානගේ මෙතුම.
ගරු කතානායකතුමනි, ඇඹිලි පිටියේ තුන්කම හල්මිල්ල කැටිය විද්‍යාල පාර රත්න නිවස යන ලිපිනයේ පදිංචි HMB නවරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්න.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්නය.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් කරුණු කිහිපයකට උත්තරයක් ලබා දෙන්න කියලා. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, විශේෂයෙන්ම මතු කරන්න කැමති බස්නාහිර පළාතේ ගුරුපත්වීම් ලබා දීමේදී අත වශයෙන්ම 5000කට වැඩිය ගුරු පුරප්පාඩු තිබෙන මොහොතක සුදුසුකම් ලාභීන් අතරින් 2300ක් පමණයි මේ වන විට බඳවා ගැනීම සිදු කරලා තිබෙන්නේ. ඒ නිසා තවත් 2700ක පුරප්පාඩු තිබෙන අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඇත්තටම සමස්ත පුරප්පාඩු ගණන 5453ක් තිබෙනවා. ඒ ඉතිරි අයගෙත් බඳවා ගැනීම ටික ඉක්මනින් ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමති බරපතල ගැටලුවක් තිබෙනවා. දැන් මම හිතන්නේ උපාධිධාරීන් 40,000ක් පමණ විරැකියා පෝලිමේ සිටිනවා. මේ 40,000ක් රස්සා නැතුව මහපාරින්න උපාධිධාරීන් වෙනුවෙන් රජයේ වැඩපිළිවෙල පිළිබඳව මම හිතන්නේ ඔබතුමාට අද දවසේ බැරි වුණත් මේ ගැන හොයලා බලලා මොකද්ද රජයේ වැඩපිළිවෙල මේ 40,000ක් උපාධිධාරීන්ට ඒ අයගේ ජීවනෝපාය සඳහා ඒ අයගේ රැකියාව වෙනුවෙන් මොකද්ද ඔබතුමාලා ගන්න පියවර කියන එක ගැන ඔබතුමාගෙන් අපිට උත්තරයක් අවශ්‍යයි. අද බැරි වුණත් මේක ගැන හොයලා බලලා විශේෂයෙන්ම මම විධිමත් ප්‍රශ්නයකුත් අහනවා. ඒක අතිවැදගත් ප්‍රශ්නයක්. කරුණාකරලා මේ ප්‍රශ්නෙට ඔබතුමාගේ අවධානය යොමු කරන්නයි කියලා දිනවා. ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන කාරණාව ගරු අග්‍රාමාත්‍යතුමත් මේ ස්ථානයේ සිටින මොහොතක ඔබතුමා දන්නවා ආණ්ඩු ගණනාවක් සමහර අවස්ථාවන් කිහිපයක් හැරුණකොට දිගින් දිගටම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුමට විශේෂිත වූ පොලියක් ලබා දුන්නා 15%. අද ඒ 15 පොලිය ආදායමක් ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමැතිව අද ඒක හරි භාගයට අඩු වෙලා තිබෙනවා 8% දක්වා. ඇත්ත වශයෙන්ම ජීවිතයේ සදාය කාලයේ ගත කරන ලක්ෂ සංඛ්‍යාත මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඒ ගිණුමට වෙනදාමෙන් ලබා දුන්නු 15%ක විශේෂිත වූ ඒ පොලිය ආදායම ලබා දෙන්නට කාරුණිකව මැදිහත් වෙන්න විශේෂයෙන්ම ලක්ෂ සංඛ්‍යාත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉල්ලීම අනුව තමයි මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. බොහොම අමාරුවෙන් එයා ඉන්නේ. කරුණාකරලා එයාට ලබා දෙන මේ විශේෂිත පොලිය ආණ්ඩු ගණනාවක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒකත් ක්‍රියාත්මක කරන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඉන්පසු මම 27-2 ප්‍රශ්න අහනවා.
ඔව් සබ් මේ සභානායක.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් මතු කරන ලද පළවෙනි ප්‍රශ්නයේ බස්නාහිර පළාතේ ගුරුපත් වීම සම්බන්ධයෙන් විභාගයක් තිබ්බා. ඒ විභාගයේ ප්‍රතිඵල මත සහ ගුරු වර්ග අනුව තමයි මුලින්ම 2400ක් තෝරාගනු ලැබුවේ. ඉතිරි පිරිස විභාගයේ සමත් ඉතිරි පිරිස සම්බන්ධයෙන් මේ දිනවල කටයුතු කරගෙන යනවා. මම විශ්වාස කරනවා අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ ඒ පිරිසටත් පත්වීම් ලබා දෙන්න බස්නාහිර පළාත සභාව කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් අපි ලබා දුන්නා. ඒ අයව අමාත්‍යංශයට ගෙනල්ලා. දෙවෙනි කාරණේ උපාධිධාරීන් 40,000ක් පමණ විරයකින් පෙළෙන බවට ගරු පක්ෂ නායකතුමා සඳහන් කළා. දැන් මේ වෙනකොට අපි උපාධිධාරීන් 2700ක් විද්‍යාව, ගණිත, තාක්ෂණ විෂය ධාරාව ඉගෙනවීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට විභාගයේ තීල අවසානයි. මේ සතියේ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙනවා. අපි ඒ පිරිසට අධ්‍යාපන අමාත්‍යංශයේ යටතේ තිබෙන ගුරු පුරප්පාඩු සඳහා පත්වීම් ලබා දෙනවා. ඊට අමතරව විශ්‍රාමගිය සහ විදේශගත වූ ගුරුවරුන් වෙනුවට පළාත් 9ම මේ දිනවල දැන් බස්නාහිර පළාතේ විභාගෙතිර දැන් පත්වීම් දෙනවා. ප්‍රමාද වෙච්ච උසාවි නියෝගයක් නිසා ප්‍රමාද වෙච්ච සිසු පළාත් 8ෙත් මම විශ්වාස කරනවා 13,000කට වැඩි ප්‍රමාණයකට නවක පත්වීම් දීම සඳහා දැන් මේ දිනවල කටයුතු කරගෙන යනවා උසාවි නියෝගය ඉවත් වූ නිසා. ඉතින් එතනින් ඒකෙන් සෑහෙන ප්‍රමාණයක් අපිටත් අවශ්‍යයි. ගුරුවරු උපාධාරින් බඳවා ගැනීමට බොහොම කැමැත්තක් දක්වනවා. ඒ අයට PGD එක දුන්නාම සාර්ථකව ගුරුවරු හැට යොදන්න පුළුවන් කියන කාරණේ. ඉන් එහා ඉතුරු මේ තව මං කිව්ව කාරණේට 15000ක් විතර ආවරණය වෙන්නේ ඉතුරු පිරිස සම්බන්ධයෙන් අපි රජයේ හැටියට ඉදිරි කාලයේදී සාකච්ඡා කරලා ගන්න පියවර දෙනුම් දෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි මතු කරපු ජේෂ්ඨ පුරවැසියන්ගේ තන්පතු වලට දෙන පොලී ලැබීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන් යනවා. ඉදිරි දිනයකදී බලාපොරොත්තු වෙන මේ පිළිබඳව පිළිතුරක් ලබා
දෙන්න. 22 ඇටේ ප්‍රශ්නේ.
ඔව්. තුමනි වැඩ බලන විදුහල් ප්‍රතිවරුන්ගේ තත්ත්වය මොකද?
ඔව් සභානායකතුමනි.
ඒ අය සම්බන්ධයෙන් මම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. 1800ක් වන් දැන්ටින්න විශ්‍රාම දත්ත අය හැරුණාම ඒ පිළිබඳව රාජසභා කොමිසුභාවේ වෙනස් මතයක් තිබුණා. දැන් නැවත වතාවක් අපි එයට දැනුම් දෙන මම හිතනවා ඊළඟ සතිය දෙක තුනදී රාජසභා කොමිසුභාවෙන් සාර්ථක පිළිතුරක් ලැබේවි. ඒ ලැබුණාම අපි පියවර ගන්න.
ඔව්. මොකද දයාසිරි ජයසිරිමන්තුමයි මික්මන් කරන්නේ.
හරි එක්මනින් කතාන අරු අගමැතිතුමත් ඉන්න නිසා ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමා ඔබතුමත් ඉන්න නිසා මේ රටේ 4000කට වැඩිය පිරිසක් ඉන්නවා සෑම ශේෂ්ත්‍රයකටම අවුරුදු 45ට කලින් සේවයට ඇවිල්ලා හැබැයි ඉස්සර වෙනකොට අවුරුදු 45 ඔවුන්ගේ පැනලා ඒ නිසා මේ සම්බන්ධව මම හිතන්නේ ඔබතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබුණයි කියලා අපිට ආරංචි තාම මම දැන කැබිනට්ට ගියාද නැද්ද කියලා මේ 4000ක ප්‍රශ්න කරු කතානායකතුමා ඒ අයට දැන් විශ්‍රාම වටුප නැහැ ඒ අය සේවයේ ඉවත් වෙලා අවුරුදු 1මාරක් දෙකක් කරු කතානායකතුමා හැම තැනකම මේ ප්‍රශ්නේ තියෙනවා ඒ නිසා මම ගරුක අගමැතිතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමා දැනට අරන් තියෙන පියවර මොකද්ද කියලා මේ සම්බන්ධව අර මේකට උත්තරයක් දෙන්න ගරුක
චම්ප සම්පත් එමැතිතුමා
ගින්නා ලංකාවේ 45 ඉක්මවලා විශ්‍රාම ගිය 5000 ගාන විශ්‍රාම වැටුප දෙපාර්තමේන්තුවෙන් කිව්වේ 5000 ගන්නම කැබිනට් පේපර් එකක් දාන්න කියලා. අගමැතිතුමාට ගිය දැන් මාසයකට කලින් කියලා දැන් අලුතෙන් ආපු අපේ අලුත් රාජ්‍ය පරිපාලන ලේකම්තුමා ගිය සතියේ ඉස්සලා සතියේ දැම්ම කැබිනට් පේපර් එක.
හරි. ඒ ප්‍රශ්නේ විසඳිලා. ඔව්. අමතුමා ඒ අමතුමා වගකීමෙන් යුක්ත උත්තරයක් දුන්නා. ඕ ජයන් සමරේ රමන්තුමා.
ගරු කතාන
ජපන ගරු කතානායකතුමනි මේ දයසිරි ජයසේකර මැතිතුමා අසන ප්‍රශ්නය ගැන අපේ ගරු මන්ත්‍රීතුමාලා මේ කාරණය අපිත් එක්ක සාකච්ඡා කරලා මේ සම්බන්ධ පියවර අරගෙන තියෙනවා. නමුත් ඔබතුමා දන්නවා ඒ සම්බන්ධ රාජ්‍ය සේවයට අන්තර්ගත කිරීමේ හා විශ්‍රාම යාමේ ඒ භගන්ති 90 කටයුතු කිරීම හෝ ඒකට විශේෂිත තීරණයක් අමාත්‍ය මණ්ඩලයේ ගැනීමේ අවස්ථාවේ අපි ඉන්නේ.
ජයන් සමරේ මන්තුමා ඉක්මනින් අහන්න.
ගරු කතානායකතුමනි සභානායකතුමා අධ්‍යාපන ඇමතුමාගෙන් දැනගන්න අහන්නේ බස්නාහිර පළාත් සභාවේ ගරු අධ්‍යාපන ඇමතුමනි උපාධිධාරී ගුරු විභාගයේ 5035ක් ලිව්වා. 2500කට දැන් පත්වීම් දීලා තියෙනවා. තව 2535ක් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙලා ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී වෙලා තියෙනවා. පුරප්පාඩුත් තියෙනවා. මම ඔබතුමාට මීට පෙර ඇහුවා ඔබතුමා කෝ එදායි පත්වීම් වහම ලබා දීමට කටයුතු කරනවා කියලා. හැබැයි තාම පත්වීම් දෙන දිනයක් පේන තෙක්මානකවත් නැහැ. පුරප්පාඩුත් තිබේදී විභාගේ පාස් වෙලා සම්මුඛ පරීක්ෂණත් පාස් වෙලා ප්‍රායෝගික පරීක්ෂණයක් පාස් වෙලා මේ අය බලාගෙන ඉන්නවා. මේ අයට පත්වීම් ලබා දීමට කඩිනමින් කටයුතු කරන්න කියලා ඉතා උනායකමින් ඉල්ලනවා. පුරප්පාඩු තියෙන නිසා.
ඔය රත්නසේකර මන්තුමාගේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ.
ඔව් ගරු කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමා.
සභානායකතුමා.
ගරු අග්‍රාමාත්‍යතුමනි විනාඩියයි.
එතුමාට උත්තර දීලා ඉන්නයි.
ගරු අග්‍රාමාත්‍යතුමනි මට
ඒකට අදාළද මේක?
හරි
සභානායකතුමා අදාළද මේකට?
සභානායක අධ්‍යාපන ඇමතුමා උත්තර දෙන්නේ.
ගරු කතානායකතුමනි උපාධිධාරීන් හෝ විද්‍යාපීඨ හෝ අපි බඳවගන්නේ විෂය වර්ගයන් මේ ගුරු වර්ගයන්. දැන් අපි හිතමු නීති උපාධිය ගත්ත උපාධිධාරියෙකුට අපේ පන්සල් පදතුළු උපාධිධාරී පත්වීමක් දෙන්න බෑ. ඔහුට උගන්වන්න විෂයක් නෑ උසස් පෙළවල්. ඒ නිසා විභාගයේ සමත් වෙන්න පුළුවන් යම් පිරිසක් ඒ අය සම්මුඛ පරීක්ෂණයට අහම තමයි ඒගොල්ලෝ උපාධිය සමත් වෙච්ච කෝ සබ්ජෙක්ට්ස් ටික තියෙනවා. ඒ කෝ සබ්ජෙක්ට්ස් එක්ක ගැලපෙන්න ඕනේ අපේ තියෙන ගුරු වර්ගය. ඒක සැසඳුන් නැති සැසඳුන පිරිසට පත්වීම ටික සූදානම්. ඉතුරු ටිකට වෙන විකල්ප වැඩපිළිවෙළක් දැන් කරගෙන යනවා. ඉතින් විභාග සමත් වෙච්ච සිළු දෙනාම ඒ අයගේ ප්‍රධාන විෂයන් පිළිබඳව කොහොමද මේක ගලපන්නේ කියන කාරණේත් එක්ක බස්සහිර පළාත දැනට කටයුතු කරන් යනවා. ඒ පළවෙනි වටේදී පත්වීම ටික ලැබුණේ දැන් අපි තුමු වාණිජ. නැ වාණිජ උපාධාරිකට කෙලිම වාණිජ විෂය දෙන්න පුළුවන්. බිස්නස් ස්ටඩීස් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇකවුන්ටින් දෙන්න පුළුවන්. අපේ මෙතුමා දන්නවා. ඉතින් මේ කාරණේ දෙන්න නිරවුල් කරලා තින්නේ ඊළඟ වටේදී එයාට පත්වීම ලැබෙයි. දැන් ඒක කටයුතු කරගෙන යනවා.
රත්නසේකර මන්තුමා.
ගරු අග්‍රාමාත්‍යතුමනි, මට විනාඩියක්. මේ වයඹ පළාතේ ප්‍රධාන ලේකම්තුමා හිටපු රංජිත් සාරරත්න මහත්මයා හදිසියේ මේ ඉවත් කළා. මේ සම්බන්ධයෙන් ලොකු අර්බුදකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. වැරදි දෙකක් ගැන විශේෂ නිලධාරි කියන එකක් මේ ඉවත් කිරීම වැරදි, අනිත් පැත්තෙන් අලුතින් ලේකම් පත් කිරීම වැරදි කියලා. ඒ නිසා මේ අපටත් ලියනවා, අපට දොස් කියනවා. මොකද ඒක කටකතාවක් යනවා මොනවා හරි හේතුවකට කවුරු හරි කියලා. මේක මේ ඒ පළාතේ හිටපු දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන් ඇමතිවරුන්ගේ ඉල්ලීම මත කරපු වැඩක් කියලා. අපි ඒ ඉල්ලීම කරේ නැහැ. මේ දැන් ගැටලුව තියෙන්නේ, දැන් එකක් රංජිත් සාරරත් මහත්මයා ඉවත් කිරීමට සාධාරණ හේතු නැහැ කියන චෝදනාවක් තියෙනවා. ඒක ගැන ඔබතුමා මම හිතන දන්නවා. අනිත් පැත්තේ මේ පත් කිරීම සම්බන්ධයෙන් දැන් ඊළඟට වයඹ පළාතේ කුරුණෑර දිස්ත්‍රික්කයේ ගත්තොත් දැන් ඉන්න ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්තුමී තමයි ජ්‍යෙෂ්ඨතම. එතුමීට නම් තව තියෙන්නේ මාස 3ක වගේ කාලයක්. මම හිතන්නේ ඊළඟට දැන් කුරුණෑර දිස්ත්‍රික්කයේ ලේකම්තුමා ඉන්නවා. එතුමාට වඩා 135 දෙනෙක් ජ්‍යෙෂ්ඨත්වයෙන් පහලින් කෙනෙක් තමයි මේ නිලධාරිතුමී මම දැකලත් නැහැ. මට ඒ පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. නමුත් මේ 135 දෙනෙක් පල්ලෙහින් ඉන්න නිලධාරිතුමියක් ප්‍රධාන ලේකම් කරලා අර දිස්ත්‍රික් ලේකම්තුමා එතනම ඉද්දද්දී ඒ සම්බන්ධයෙන් දැන් පුත්තලම දිස්ත්‍රික්කයේ මම හිතන සම්බන්ධීකරණ කමිටුව වර්ජනය කළා ප්‍රාදේශීය ලේකම්වරු ඔක්කොම මේ සිද්ධියම මුල් කරගෙන දැන් අපට ලියලා තියෙනවා මේ රාජ්‍ය පරිපාලන සේවා සංගමෙන් මේක අසාධාරණ මේක වළක්වන්න කියලා. ඉතින් මේ වැරදි දෙක රංජිත් ආරත් මහත්මයා අයින් කරන්නම හෝ මාරු කරන්නම අවශ්‍ය නම් ඒක කමක් නැහැ. නමුත් පත් කිරීම හරි සාධාරණ ලෙස කරන්න කියලා තමයි නිලධාරීන් ඉල්ලන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමා පොඩ්ඩක් පැහැදිලි කරනවා හොඳයි.
ගරු මන්ත්‍රීතුමා අසන ප්‍රශ්නය හදිසිය අසන ප්‍රශ්නයක්. මම හිතනවා අලු වශයෙන් මට කලින් විනාඩි 10කට කලින් සියලු විස්තර ඉල්ලුවා නම් සංඛ්‍යා ලේඛනය ස්ථානය කොයි ජ්‍යෙෂ්ඨත්වය අධිමල විස්තර ගෙනල්ලා මම පිළිතුරක් දෙන්න ඕනේ
කර්තානායකතුමා.
ඉදිරිපත් කිරීම ගැන
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මීට ප්‍රථම දැනුවත් කරා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉන්ට්‍රස්ට් එක සම්බන්ධයෙන්, කියන්නේ පොලිය සම්බන්ධව ඒගොල්ලන්ගේ බැංකු ගිණුම් වල. ගරු කතානායකතුමනි, මීට ප්‍රථම තිබුණු අපි ගෲප් මීටින් එකේ අපි සාකච්ඡා කරා, අපි දැනුවත් කරා ජනාධිපතිතුමා ඒක පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා කියලා දැනුවත් කරා. මොකද ඔවුන්ට ජීවත් වෙන්න අමාරුයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වශයෙන්. ඔවුන් දැන් ඒ පොලියෙන් තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම පොලියෙන් ජීවත් වෙන්නේ ඒ සියලු දෙනාම. ඒ අවුරුදු 60කින් පස්සේ 55කින් පස්සේ රිටයර් වෙච්ච අය. ඒගොල්ලන් පෞද්ගලික අංශවල ඉඳලා රිටයර් වෙලා ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට හම්බුන මුදලින් ඒක ෆික්ස් ඩිපොසිට් එකක් දාගෙන ඉන්නේ. ඒ ගැන කතා කරා, ඒ ගැන සාකච්ඡා කරලා මම හිතන්නේ ඉදිරි ඉක්මනටම පියවරක් ගන්නවා කියලා එතුමා ඒ වෙලාවේ දැනුවත් කරා. මීට ප්‍රථම තිබ්බ ගෲප් ඉන්න එක අපි සාකච්ඡා
කරා. හරි, බොහොම ස්තුතියි. 27/2 දේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ගරු විපක්ෂනායකතුමා.
මම ඉදිරිපත් කරන්නම් ගරු කතානායකතුමනි. මම කියන්න කැමති, මම දන්නේ ඔබතුමාලගේ ගෲප් මීටිමේ සිදු වෙන සාකච්ඡා අත්ත වශයෙන්ම ලක්ෂ ගණනක් ඉන්නවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඒ අය වෙනුවෙන්නේ යුතුකම ඉටු නොවුණු නිසා තමයි මම ඒ කාරණා මතු කරේ. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා ගරු අග්‍රාමාත්‍යතුමාගෙන්. දැන් අද දවසේ අර උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමියව කැඳවලා තියෙනවා වරප්‍රසාද කමිටුවට. ඒතර උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමිය අත්ත වශයෙන්ම වරදක් කරලා නැහැ. එයා කරලා තියෙන්නේ එයාගේ රාජකාරිය ක්‍රියාත්මක කිරීම. උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමියව වරප්‍රසාද කමිටුවට කැඳවලා ඒ තුලින් මම විශ්වාස කරනවා වැරදි පූර්වාදර්ශයක් ලබා දෙන්නේ අපේ රටේ රාජ්‍ය සේවයට. විශේෂයෙන්ම මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාතේ ඒ ප්‍රධාන ලේකම් පත් කිරීමත් මේ උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමිය
විපක්ෂ නායකතුමා ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නන්නේ
හරි. මම හිතන්නේ ඒක රාජ්‍ය සේවයට ලබා දෙන නරක පණිවිඩයක්, වැරදි පණිවිඩයක්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කාරුණිකව මේ ක්‍රියාදාමයන් දෙකම, ඒ කියන්නේ ප්‍රධාන ලේකම් පත් කිරීමක් ඉවත් කිරීම සහ අලුතෙන් පත් කිරීම, ඒකෙදි සිදු වී තිබෙන අක්‍රමිකතාවයක් ඒ වගේම උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමිය වරප්‍රසාද කමිටුවට ගෙන්නලා මේ ක්‍රියාත්මක කරන්නට හදන ක්‍රියාදාමයක් මම දකිනවා ඒක ඉතාමත්ම වැරදි ක්‍රියාදාමයක් රාජ්‍ය සේවකින්ට රාජ්‍ය සේවයේ නිලධාරී මහත්මීන්ට ලබා දෙන වැරදි පණිවිඩයක් කියලා මම කියන්නේ